කුද්දක නිකායේ පස්වන සුත්ත නිපාතයේ තුන්වන මහා වර්ගයේ දෙවන කොටස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 33 සේල සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙකි භාග්‍යවතුන් වහන්සේ 1250ක් පමණ භික්ෂු සංඝයා සමග උතුරෙහි වූ අඟු ජනපදයෙහි චාරිකා කරන සේක්. ආපන නම් වූ උතුරෙහි වූ අඟු ජනපද වාසීන්ගේ නියම් ගමක් වීද එහි වැඩි සේක. කෙනිය ජටිලතම ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අඟු ජනපදයෙහි 1250ක් පමණ භික්ෂු සංඝයා ඇති මහත් භික්ෂු සමූහයක් සමග ඇවිදින ගමන් ආපන නම් ගමට පැමිණියේ යැයි ඇසුවේය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මෙබඳු කීර්ති ශබ්දයක් පැන නැග්ගේය. එනම් මේ කාරණයනුත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණය, සුගතය, ලෝකවිදූය, පුරුෂයන් දමනය කරන ශාස්ත්‍රූය, දෙවිමිනිසුන්ගේ ශාස්ත්‍රූවරයාය, බුද්ධය, භාග්‍යවත්යයි. හෙතම දෙවියන් සහිත, මරුණු සහිත, බ්‍රාහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවිමිනිසුන් සහිත සත්ව ලෝකය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ධර්මය ප්‍රකාශ කරයි. හෙතෙම මුල මැද අග යහපත් අර්ථ සහිත ව්‍යංජන සහිත සම්පූර්ණයෙන් පිරිසිදු බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරයි. එබඳු රහතුන්ගේ දර්ශනය යහපත්යයි සිතුවේය. ඉක්බිති කෙනිය ජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිහිකටයුතු වූ කතාව කොට නිමවා එකත් පසක සිටියේය. එකත් පසක සිටි කෙනිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු පෙන්විය. පින් කළ යුතු බැව්හි සමාදන් කර වූයේය. වීර්ය වැඩි කළේය, සතුටු කළේය. ඉක්බිති කෙනිය ජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් අනුසස් පෙන්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, වීර්ය වැඩි කරන ලද්දේ, සතුටු කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළේය. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට දින දානය ඉවසුණු මැනවැයි කීයේය. මෙසේ කී කල්ලි භාග්‍යවතුන් වහන්සේ කේනිය ජටිලයාට මෙසේ කීහ. කේනිය භික්ෂු සංඝයා මහත්ය, භික්ෂූහු 1250ක් වෙත් නුඹ වනාහි බමුණන් කෙරෙහි අතිශයින් ප්‍රසන්නය, බොහෝ පැහැදුනේය. කේනිය ජටිලයා දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. භවත් ගෞතමයන් වහන්ස භික්ෂු සංඝයා කොපමණ වෙද්ද? භික්ෂූහු 1250ක් වෙති. මමත් බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මගේ දාණය පිළිගන්නා සේක්වා. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කේනිය ජටිලයාට මෙසේ වදාළහ. කේනිය භික්ෂු සංඝයා මහත්ය, භික්ෂූන් 1250ක් වෙති. නුඹ වනාහි බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේය. තෙවුණුවත් කේනිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. භවත් ගෞතමයන් වහන්ස භික්ෂු සංඝයා කොපමණ වෙද්ද? භික්ෂු 1250ක් වෙති. මම වනාහි බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දාණය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති කේනිය ජටිලයා භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන හුනස්නෙන් නැගිට තමාගේ අසපුව යම් තැනකද එතනට එළඹියේය. එළඹ මිත්‍ර අමාත්‍යයන් මිතුරු ඇමතියන්ටද සහලේ නෑයන්ටද කතා කළේය. පින්වත් මිත්‍ර ඇමතියෝ, සහලේ නෑයෝ, මා කියන්නක් අසත්වා, මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට දවස බත් පිණිස ආරාධනා කරන ලද්දේය. යම් කිසෙවකින් මට කාය වතාවක් කරන්නාහුද එසේය. ස්වාමීනි, කේනිය ජටිලයාගේ මිත්‍ර අමාත්‍යෝ සහලේ නෑයෝ කේනිය ජටිලයාට පිළිතුරු දී සමහරු උදුන් සාරත්, සමහරු දරපලත්, සමහරු භාජන සෝදති, සමහරු දියමැණික් පිහිටුවත්, සමහරු අසුම් පනවත්. කේනිය ජටිලයා වනාහි තෙමේම මණ්ඩල මාලය පිළියෙල කරයි. එසමෙහි වනාහි නාම නිගණ්ඩු, ක්‍රියා, කල්ප, විකල්ප, ශික්ෂා, නිරුක්ති යන ප්‍රභේදයන් ඇති ඉතිහාසය පස්වැනි කොට ඇති වේදත්‍රයේ කෙළවරට ගියා වූ පදහා ව්‍යාකරණ හදාරන්නා වූ වීතදණ්ඩ ශාස්ත්‍රයේහිත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් අති දක්ෂ වූ සේල බ්‍රහ්මණ තෙමේ ආපන ගමේ වාසය කරයි. 300ක් මානවකයන්ට මන්ත්‍ර හදාරවයි. එසමේ වනාහි කේනිය ජටිලයා සේල බමුණු කෙරෙහි අතිශයින් ප්‍රසන්න වූයේ වෙයි. එකල්ලි සේල බමුණා 300ක් මානවකයන් පිරිවරණ ලදුව පාගමනින් සක්මන් කරනුයේ හැසිරනුයේ කේනිය ජටිලයාගේ ආශ්‍රමණය යම් තැනකද එතනට පැමිණියේය. යම් කිසි කාරණයක් නිසා කේනිය ජටිලයාගේ සමහර ජටිලයන් උදුන් සාරනුද, සමහර ජටිලයන් දර පළුණුද, සමහර ජටිලයන් බඳුන් සෝදනුද, සමහර ජටිලයන් උදකමනී පිහිටුවනුද, සමහර ජටිලයන් අසුන් පනවනුද, තමාම මණ්ඩල මාලය පිළියෙල කරන්නා වූ කේනිය ජටිලයාද සේල බමුණා දුටුවේය. දැක කේනිය ජටිලයාට මෙසේ කීය, කිමෙක්ද පින්වත් කේනියට අවහවයක් හෝ වන්නේද, විවාහයක් හෝ වන්නේද, මහා යාගයක් පිළියෙල කරන ලද්දේද? බල සේනාවන් සමග සේනිය බිම්බිසාර රජ හෙට දවස බත් පිණිස පවරන ලද්දේද? බවත් සේලය මට අවාහයක් හෝ නොවන්නේය, විවාහයකුදු නොවන්නේය. බල සේනාවන් සමග හෙට දවස බත් පිණිස මගධ සේනිය බිම්බිසාර රජද නොපවරන ලද්දේය. යලිදු මහා යාගයක් පිළියෙල කරන ලද්දේය. ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව අංගුත්තර ජනපදෙහි චාරිකා කරන සේක් 1250ක් භික්ෂු සංඝයා සමග ආපන ගමට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත් වූ කීර්ති ශබ්දයක් පැන නැගුණේය. මේ කරුණයුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය, සම්‍යක් සම්බුද්ධහ, විද්‍යාචරණ සම්පන්නහ, සුගතහ, ලෝකවිදූහ, නිරුත්තර වූහ, පුරුෂ ධම්ම සාරතීහ, දෙවි මිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත් උන්වහන්සේට භික්ෂු සංඝයා සමග සෙට දාණය සඳහා මා විසින් ආරාධනා කරන ලදි. භවත් කේනිය බුද්ධයයි කීවේහිද? භවත් සේලය බුද්ධයයි කියමි. භවත් කේනිය බුද්ධයයි කීයේහිද? භවත් සේලය බුද්ධයයි කියමි. භවත් කේනිය බුද්ධයයි කීවේහිද? භවත් සේලය බුද්ධයයි කියමි. ඉක්බිති සේල බමුණාට මෙබඳු සිතක් විය. ලෝකෙහි යම් මේ බුද්ධ යන ශබ්දය දුර්ලභය. අපගේ මන්ත්‍රයෙහි 23 මහා පුරුෂ ලකුණු ආවේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයාට ගති දෙකක්ම වෙති, අනිකෙක් නැත. ඉදින් හෙතම ගිහි ගෙයි වසයි නම් ධාර්මික වූ ධර්ම රාජයන් වූ චතුර්දීපයට අධිපති වූ දිනල සුළු වූ ජනපදයන්හි ස්ථිති ප්‍රාප්ත වූ ශත්‍රූණින් සමන්විත වූ සක්විති රජ වෙයි. මොවුහු ඔවුන්ගේ ශත්‍රුවන් හූම වෙත්. කවර හූදයත් චක්‍රරත්නය, හස්ති රත්නය, අස්ව රත්නය, මාණික්ක රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනි වූ පරිනායක රත්නයද යන මොවුහු ශූර වූ දිව්‍ය පුත්‍රයන්ට සමාන වූ ශරීර ඇත්තා වූ පරසතුරු සේනාවන් මඩින්නා වූ දහසකටත් අධික වූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ මහා පොළව දඬුවම් කිරීම නැතිව, යුද කිරීම නැතුව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි. ඉදින් හෙතෙම ගිහිගේ නික්ම අනගාරිය ශාසනෙහි පැවිදි වෙයි නම් ලෝකෙහි දුරුකල රාගාදී ඇත්තා වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වෙයි. පින්වත් කේනිය, දැන්නේ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භවත් ගෞතමයන් වහන්සේ කොතැන්හි වාසය කෙරෙද්ද? මෙසේ කී කල්ලි කේනිය ජටිලයා දකුණු අතගෙන සේල බමුණාට මෙසේ කීය, භවත් සේලය, මේ නිල්වන් රොද යම් තැනෙක්ද එතැන්හිය. එකල්හි සේල බමුණා තුන්සීයක් මානවකයන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේය. ඉක්බිති සේල බමුණා ඒ මානවකයන් ඇමතීය. බවත් වූ පයින් පය තබන්නාහු නිශ්ශබ්දව එත්වා ලන්වීමට පහසු නොවූ ඒ භාග්‍යවතුන් වහන්සේලා තනිව හැසිරෙන සිංහයන් වෙති. යම් කැලක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග කතා කරන්නේ නෙම්ද? පින්වත් වූ මගේ කතාව අතරින් කතාව නොහෙළෙත්වා. භවත් වූ මගේ කතාවේ කෙළවර බලාපොරොත්තු වෙත්වා. ඉක්බිති සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු උත් සිහි කටයුතු යුතු උත් කතාව කොට නිමවා එක්පසෙක උන්නේය. එකත්පසෙක උන්නා වූ සේල බ්‍රහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෙවීය. සේල බ්‍රහ්මණ තෙමේ පුරුෂ ලකුණු දෙකක් හැර භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි සියලු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දුටුවේය. කොපුවකින් වැසුණු ලිංගය ඇති බව කෝසෝහිත වත්ත ගුහ්‍යතා හා පළල් දිවක් ඇති බව පහුත ජීවහතා යන ලක්ෂණ දෙකේ සැක කරයි. තීරණයකට නොබසි ඔහුගේ සිත නොපහදී එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළ විය. මේ සේල බ්‍රහ්මණයා කොපුවකින් වැසුණු ලිංගයේ ඇති බව කෝසෝහිත වත්ත ගුහ්‍යතාව හා පළල් දිවක් ඇති බව පහුත ජීවහතා යන ලක්ෂණ ද්වය හැර සෙසු මහා පුරුෂ ලක්ෂණ දැක ඒ දෙකෙහි සැක කරයි. තීරණයකට නොබසි නොපහදී එවිට භාග්‍යතුන් වහන්සේ යම්සේ කොපුවකින් වැසුණු කෝසෝහිත ලිංගය වත්තගුයිහ දකීද එබඳු ඉර්දි විශේෂයක් කළසේක. අනතුරුව භාග්‍යතුන් වහන්සේ දිව බැහැරකොට දෙකන් සිදුරු ස්පර්ශ කළසේක. නැවත ස්පර්ශ කළසේක. දෙනාසා සිදුරු ස්පර්ශ කළසේක. නැවත ස්පර්ශ කළසේක. නලල් තලය සම්පූර්ණයෙන් දිවෙන් වැසූසේක. එකල සේල බ්‍රාහ්මණයාට මෙබඳු සිතක් විය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරිපූර්ණ දෙතිස් මහා පුරිස ලකුණින් යුක්තහ. අසම්පූර්ණයෙන් නොවේ. ඔහු බුදු ඌයෙක්ද නොවූයෙක්දැයි මම නොදනිමි. මෙය කියනු ලබන්නා වූ උර්ධ වූ මහළු වූ ආචාර්ය ප්‍රචාර්ය බ්‍රාහ්මණයන්ගෙන් අසන ලදී. යම් මේ අරහත් වූ සම්මා සම්බුදුරයෝ වෙද්ද ඔවුහු සුවකීය වූ ගුණ කියනු ලබන කල්හි තමන්ගේ ඥාන ප්‍රකාශ කරත් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඉදිරියේ සුදුසු වූ ගාථාවලින් ස්තුති කරන්නේ නම් ඉහෙකි. ඉක්බිති සේල බමුණා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ සුදුසු ගාථාවලින් ස්තුති කෙලේය. ඉතා රුචි වූ පිරුණු කයක් ඇත්තා වූ මනාව ඉපදුනා වූ දැකුමට ප්‍රිය වූ වීර්ය ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ රන්වන් වූසේක. සුදු වූ දත් ඇතිසේක. මනාව ඉපදුනා වූ මනුෂ්‍යයෙකුට පිහිටිය විය යුතු යම් ලක්ෂණයෝ වෙද්ද ඒ සියලු ලක්ෂණයෝ නුඹ වහන්සේගේ ශරීරයෙහි මහා පුරුෂ ලක්ෂණයෝ වෙත්. ප්‍රසන්න වූ නේත්‍ර ඇති උසට ගැලපෙන මහතින් යුක්ත වූ බ්‍රහ්ම කයකට බඳු ඍජු වූ බබලන ප්‍රතාපවත් ශරීරයක් ඇති නුඹ වහන්සේගේ ශ්‍රමණ සංඝයා මැද සූර්යයා මෙන් බබලන සේක. යහපත් දැකුම් ඇති රන්මන් සිවියක් ඇති උතුම් වූ වර්ණයෙන් සම්පූර්ණ වූ ශ්‍රමණයන් වහන්ස නුඹ වහන්සේට මේ ශ්‍රමණ භාවයෙන් කවර ප්‍රයෝජනයක්ද? උතුම් වූ රත ඇති සිවුදිකට අධිපති වූ රටවල් දිනන සුළු වූ දඹදිවට ඊශ්වර වූ සක්විති රජවීමට සුදුසු වූයේය. නුඹ වහන්සේ ශාස්ත්‍රීය වංශිකයන්ගේ රාජ්‍යයේ යෙදුනාහු වෙත්වා. ගෞතමයන් වහන්ස රජුනට පූජ්‍ය වූ සක්විති රජෙක්ව මිනිසුන්ට අධිපතිව රාජ්‍ය කරනු මැනව භාග්‍යතුන් වහන්සේ සේලය මම ධර්ම රාජයන් වූ නිරුත්තර වූ රජ වෙමි. අනමැඩ පැවැත්විය නොහැකි වූ ධර්ම ආඥා චක්‍රය පවත්වමි. සේල බ්‍රහ්මණ තෙමේ ගෞතමයන් වහන්ස ධර්ම රාජ වූ නිරුත්තර වූ සම්‍යක් සම්බුද්ධ තෙමේ දැනගත්තේය. ධර්මයෙන් ආඥා චක්‍රය පවත්වමි වදාළෙහිය. පින්වතුන් වහන්සේගේ ශ්‍රාවක වූ අවවාදයේ අනුව හික්මුණා වූ සෙනවියා කවරෙක්ද? නුඹ වහන්සේ විසින් පවත්වන ලද මේ ධර්ම චක්‍රය කවරෙක් අනුව පවත්වයිද? භාග්‍යවතුන් වහන්සේ, සේලය මා විසින් පවත්වන ලද නිරුත්තර වූ ධර්ම චක්‍රය තථාගතයනට අනුව උපන්නා වූ අනුජාත වූ සැරියුත්තෙමේ අනුව පවත්වයි. දතයුතු සියල්ල දැනගන්නා ලදී, වැඩිය යුතු සියල්ල වඩන ලදී, මා විසින් අත්හැරිය යුත්ත අත්හරින ලදී බමුණෙහින් මම බුද්ධ වෙමි. බ්‍රහ්මණය මා කෙරෙහි සැක දුරු කරවා සද්ධාවේ ස්ථීරව පිහිටුව නිතර සම්බුදුවරයෝ දැකීම දුර්ලභ වෙයි. ඒ කාන්තයෙන් ලෝකේ යම් කෙනෙකුගේ නිරතුරු පහළවීම දුර්ලභ වේද? බ්‍රහ්මණය, ඒ මම රාගාදී උල් ඉඳුරු නිරුත්තර වූ සම්‍යක් සම්බුද්ධ වෙමි. කාමාදී මරසෙනග විසින් නොමෙඩියා හැකි වූ අසම වූ ශ්‍රේෂ්ඨ වූ නිර්භය වූ මම සියලු ස්කන්ධ මාරාදී පස්මරුන් වසඟ කොට සතුටු වෙමි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කරන සේක්ද මෙය අසව්? රාගාදී කෙලෙස් උල් උදුරා දැමූ මහාවීරයන් වහන්සේ වනාහි සිංහෙකු මෙන් නාද කරන සේක. සේල බ්‍රහ්මණ තෙම කාමාදී මරසෙනග විසින් නොමැඩිය හැකි වූ අසම සම වූ ශ්‍රේෂ්ඨ වූ බුදුපියාණන් වහන්සේ දැක පහත් ජාති ඇත්තා වූද කවරෙක් නොපැහැදෙන්නේද? යමෙක් මානුව යාමට කැමැතිනම් එවා, යමෙක් අකමැතිනම් ඒවා. මම මෙහි බුදුරජාණන් වහන්සේ සමිහිපේ පැවිදිවන්නෙමි. ඉදින් පින්වතුන් වහන්සේට මේ සම්මා සම්බුද්ධ ශාසනය රුචි කෙරේද අපිත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිවන්නෙමු. මෙසේ තෙසියක් බමුණෝ ඇඟිලි බැඳගත්තාහු යාඥා කරත් භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ ළඟ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ, සේලය තමා විසින්ම දතයුතු වූ මාර්ගය අනතුරුව විපාක දෙන හේයින් අකාලික වූ බ්‍රහ්මචර්යාව මනාකොට දේශනා කරන ලදී. මේ ශාසනෙහි අප්‍රමාදව හික්මෙන්නහුට පැවිදි බව නොසිස්ය යනුයි. පිරිවර සහිත වූ සේල බමුණා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේ පැවිද්ද ලැබීය, උපසම්පදාව ලැබීය. ඉක්බිති කේනිය ජටිලයා ඒ රැය ඉක්මුණු පසු සිය ආශ්‍රමනෙහි ප්‍රණීත වූ කාදනීය වූ භෝජනීය වූ සියල්ල පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වීය. භවත් ගෞතමයන් වහන්ස සුදුසු කාලයයි දානය පිළියෙල කොට නිමවන ලදී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු විහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන කේනිය ජටිලයාගේ ආශ්‍රමණය යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ පැන වූ අස්නෙහි භික්ෂු සංඝයා සමග වැඩවුන් සේක. අනතුරුව කේනිය ජටිලයා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා ප්‍රණීත වූ කෑයුතු වූ අනුභව කළ යුතු වූ ආහාර පාන වර්ගවලින් සියතින් සැතපවීය පැවරීය. ඉක්බිති කේනිය ජටිලයා වැළඳුවා වූ පාත්‍රයෙන් බැහැර කරන ලද අත ඇත්තා වූ භාග්‍යතුන් වහන්සේ කරා පැමිණ එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නා වූ කේනිය ජටිලයාට භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවලින් අනුමෝදනාව කළසේක. යාගයට ගින්න ප්‍රධානය, ඡන්දයට සාවිත්ති, ඡන්දය ප්‍රධානය, මිනිසුන්ට රජතුමා ප්‍රධානය, නදීන්ට සාගරය ප්‍රධානය, තාරකාවන්ට චන්ද්‍රයා ප්‍රධානය, තවන්න උන්ට සූර්යා ප්‍රධානය, පින්කිරීමට කැමැති වන්න උන්ට හා දන් දෙන්න උන්ට ඒකාන්තයෙන් සංග්‍රහ ප්‍රධානය යනුයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සේනිය ජටිලයාට මේ ගාථාවලින් අනුමෝදනාව කොට ආසනයෙන් නැගිට වැඩිසේක. එකල ආයුෂ්ම සේල භික්ෂූන් වහන්සේ පිරිවර සහිතව වෙන් වූයේ අප්‍රමාදව කෙලෙස්තාවන වීර්යය ඇතිව වාසය කරන සේක්. නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම පැවිදි වෙද්ද ඒ නිරුත්තර වූ බ්‍රහ්මචර්යාව කෙලවර කොට ඇති මේ ආත්මෙහිම තෙමේ අභිඥාවන් ප්‍රත්‍යක්ෂ කොට දැන ඊට පැමිණ වාසය කළසේක. ඉපදීම නැති කළේය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළ යුතු සියල්ල කරන ලදී. මේ ආත්මෙහි කළ යුතු අනිකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ පිරිස සහිත රහතුන් අතරෙන් කෙනෙක් වූහ. ඉන්පසු ආයුෂ්මත් සේල භික්ෂූන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණිහ. පැමිණ සිවුර ඒකාංශකොට භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට ඇඟිලි බැඳ බැඳ භාග්‍යතුන් වහන්සේට ගාථාවලින් මෙසේ කීය. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස, අපි මෙයින් අටවැනි දවසේ යම් මේ සරණගෙන සත්‍රයකින් නුඹ වහන්සේගේ ශාසනයේ දැමුණෝ වෙමු. නුඹ වහන්සේ බුද්ධය, නුඹ වහන්සේ ශාස්ත්‍රූන් පස්මරුන් මැඩ පැවැත් වූ මුනීහ, නුඹ වහන්සේ රාගාදී අනුශය ධර්මයන් නසා එතර වූ සේක, මේ සත්ව ප්‍රජාව එතර කරවන සේක, නුඹ වහන්සේ නැවත ඉබදීමට හේතුව ඉක්මවන ලදහ, කාමාදී ආශ්‍රයෝ බිඳ දමන ලදහ, උපාදානයන් නැතිව බිය සහ භයංකර අරමුණු නැති කළේ සිංහයකු මෙන් වාසය කරන සේක. මේ තුන්සියයක් භික්‍ෂූහු ඇඟිලි බැඳගෙන සිටිත් වීරයන් වහන්ස පාදයන් දිගු කරනු මැනව භික්‍ෂූන් නාගයෝ ශාස්ත්‍රූන් වහන්සේට වඳිත්වා.
34 සල්ල සූත්‍රය. මේ ලෝකයෙහි මනුෂ්‍යයන්ගේ ජීවිතය මේ දක්වා ජීවත් වේ යැයි නිමිති රහිතය. මෙතෙක්කල් ජීවත් වේ යැයි දත නොහැක්ක. දුකකි, සුවල්පය, නොයෙක් දුකින් යුක්තය. උපන්නා හූ යමකින් නොමරෙද්ද එබඳු උපක්‍රමයක් නැත්තේය. ජරාවට පැමිණ හෝ නොපැමිණ මරණය වේ. මේ සත්වයාගේ ස්වභාව නියමයයි. ඉදුණු හෝ පැසුණු ගෙඩි උදේ වැටේ යයි. බිය ඇතිවීම මෙන් උපන් මනුෂ්‍යයන්ට නිතර මරණින් බිය ඇතිවේ. යම්සේ කුඹලා විසින් කරන ලද මැටි බඳුන් සියල්ල බිඳීම අවසන් කොට ඇත්තාහුද මනුෂ්‍යයන්ගේ ජීවිතය එසේය. ලදරුවෝද මහල්ලෝද යම් මෝඩයෝද වෙද්ද මේ පණ්ඩිතයෝ වෙද්ද සියල්ලෝ මාරයාගේ වසඟයට යති. සියල්ලෝ මරණය පිහිට කොට ඇත්තාහ. පරලොවට යන්නා වූ මරණයෙන් පීඩිත වූ ඔවුන්ගේ පියතෙමේ පුත්‍රයා රකි. නෑයොක් හෝ නෑයන් රැක නොගනී. නෑයන් බලා සිටියදී බොහෝ දෙනාගේ බැගෑහඬ බලන්න. ගවයන් මරන්නෙකු මෙන් මාරයා මනුෂ්‍යයන් අතරින් එකෙකු බැගින් ගෙන යයි. මෙසේ ලෝකයා මරණයෙන්ද ජරාවෙන්ද පෙළෙන ලදී. එසේ හින් වීර්යවන්ත තෙමේ ලෝක ස්වභාවය දැන ශෝක නොකරත්. ආවා ඌ හෝ ගියා ඌ යමිකුගේ මාර්ගය නොදනීද දෙපස නොදන්නේ තේරුමක් නැතිව අඬන්නේය. ඉදින් අඬන්නේ නම් කිසි තේරුමක් ඇතිවිය යුතුය. ඇඬීම මුලාවකි, තමන්ට හිංසාවකි. ඇඬීමෙන් පලක් වන්නේ නම් ඥානවන්තයාත් මෙය කරන්නේය. ඇඬීමෙන් ශෝකයෙන්වත් සිතට සැනසීමක් නැත. බොහෝසෙයින් දුක් උපදවයි. ශරීරයද නැසෙයි. තමා විසින් තමා හිංසා කරන්නේ. කෘෂවේ, විවර්ණවේ. ඉන් කලුරිය කළ අය පෝෂ්‍ය නොවේ. ඇඬීම ප්‍රයෝජනයක් නැත. ශෝකය දුරු නොකරන සත්වතෙමේ බොහෝ සෙයින් දුකට පැමිණේ. කරුලිය කළාහු අනුව ශෝක නොකරන්නේ ශෝකයාගේ වසඟයට යන්නේය. පරලොවට යන්නට සූදානම් වී සිටින කම්මූ පරිදි යන අනික් සත්වයන්ද බලව මේ ලෝකේ ප්‍රාණීහු මරහූගේ වසඟයට පැමිණ වෙවුලත් යම් විදිහකින් සිතද්ද ඊට පසු එය අන් පරිද්දකින් වේ. මෙවැනි වෙන්වීම හැඟීමට විරුද්ධය. ලෝකයාගේ විදිහ බලව පුරුෂතෙම වර්ෂ සීයක් ජීවත්වන නමුදු ඊට වඩා හෝ සිටින නමුදු නෑ සමූහයාගෙන් වෙන්වේ. මෙලව ජීවිතය අත්හරි එහින් රහතුන් වහන්සේගෙන් අසා වැළපීම අත්හැර කලුරිය කළ මලහූ දැක මා විසින් හෙතෙම නොලද්ද හැක්ක යයි දැන යම්සේ පිහිට ගන්නේද ඇඳීමෙන් ඈත්ව කෙලෙස් නැසීමෙන් පිරිනිවියේය මෙසේ වීර්යවන්ත ඥානවන්ත පඬිත වූ දක්ෂ වූ මනුෂ්‍ය තෙමේ උපන් ක්‍රෝධය වහා වාතය පුළුන් මෙන් නසන්නේය වැළපීමද තෘෂ්ණාවද තමාගේ දොම්නසටද තමහට සැප බලාපොරොත්තු වන්නේ තමාගේ ශෝකහුල උගුල්ලන්නේය උගුල්ලා දමනලද ශෝකහුල් ඇත්තේ තෘෂ්ණාදීන් නිස්රය නොවේ සිතේ ශාන්තියට පැමිණ සියලු ශෝක ඉක්ම වූයේ ශෝක නැත්තේ වේ. 35 වාසෙට්ට සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයකී භාග්‍යතුන් වහන්සේ ඉච්ඡා නංගල නම් බමුණු ගමෙහි ඉච්ඡා නංගල වනලැහැබෙහි වාසය කරන සේක. ඒ කාලෙහි වනාහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රහ්මණ මහාසාර කුලේහි බ්‍රහ්මණයෝ ඉච්ඡානංගල ජනපදෙහි වාසය කරත් ඔව්හු කවරේද චන්කීච බ්‍රහ්මණ තෙමේද තාරක්ක බ්‍රහ්මණ තෙමේද පොක්කර සාරති බ්‍රහ්මණ තෙමේද ජානුසෝණ බ්‍රහ්මණ තෙමේද තෝදෙය්‍ය බ්‍රහ්මණ තෙමේද අන්‍ය වූ ප්‍රසිද්ධ මහාසාර බ්‍රහ්මණයෝ වෙති. එකල්හි පයින් ඔබමඔබ සක්මන් කරන්නා වූ ඇවිදින්නා වූ වාසෙට්ට බහරත්වාජ යන තරුණයන් අතර මේ කතාව පහළ විය. පින්වත බ්‍රහ්මණයෙක් වන්නේ කෙසේද කියායි. බහරත්වාජ තරුණයා මෙසේ කීය. පින්වත යම් හේයින් මව්පිය දෙපසින් මැනවින් උපන්නේද පිරිසිදු මව්කුසින් උපන්නේද සත්වන පරපුර දක්වා ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේද නින්දා නොකරන ලද්දේද පින්වත මෙපමණකින් බමුණෙක් වෙයි කියායි. වාසෙට්ට තරුණයා මෙසේ කීය. පින්වත යම් හේකින් සිල්වත්ද මනා පැවතුම් ඇත්තේද පින්වත එපමණකින් බමුණෙක් වෙයි යනුයි. බහරත්වාජ තරුණ තෙමේ වාසෙට්ට තරුණයාට මෙය ඇඟවීමට නොහැකි විය. වාසෙට්ට තරුණ තෙමේ බහරත්වාජ තරුණයාට මෙය ඇඟවීමට නොහැකි විය. ඉක්බිති වාසෙට්ට තරුණයා බහරත්වාජ මානවකයාට කතා කළේය. පින්වත් බහරත්වාජය ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව ශාක්‍ය පුත්‍ර වූ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡා නංගල ගමෙහි ඉච්ඡා නංගල වනලැහැබෙහි වාසය කරන සේක. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත් කීර්ති ශබ්දයක් උස්ව පැන නැග්ගේය. මේ කරුණෙදු ඒ භාග්‍යතුන් වහන්සේ අරහත්ය සම්‍යක් සම්බුද්ධය විද්‍යාචරණ සම්පන්නය සුගතය ලෝකවිදූය අනුත්තර පුරිස ධම්ම සාරතීය දෙවිමිනිසුන්ට ශාස්ත්‍රූය බුද්ධහ භාග්‍යවත්ය යනුවෙනි. භවත් බහරත්වාජය යමු ශ්‍රමණ ගෞතමයන් යම් තැනකද එතනට පැමිණෙන්නෙමි. පැමිණ ශ්‍රමණ ගෞතමයන් අතින් මේ කරුණ අසන්නෙමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපට යම්සේ ප්‍රකාශ කරද්ද එසේ එය අපි පිළිගන්නෙමුයි කීය. එසේය පින්වතැයි බහරත්වාජ තරුණයා වාසෙට්ට තරුණයාට උත්තර දුන්නේය. ඉක්බිති වාසෙට්ට බහරත්වාජ තරුණයෝ භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියහ. පැමිණ භාග්‍යතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු උත් සිහිකටයුතු උත් කතාව කොට නිමවා එක්පසක උන්හ. එක්පසක උන්නා වූ වාසෙට්ට තරුණයා භාග්‍යතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය. පින්වතුන් වහන්ස, අපි ආචාර්යන් විසින් ත්‍රිවේදෙහි හික්මවන ලද්දේ විමුයි ප්‍රකාශ කරන ලද්දෝද. ආචාර්යන් වහන්ස, අපි ත්‍රිවේදය උගත්තෙමුයි පිළිගත්තෝද වෙමු. මම පොක්කර සාරති බමුණාගේ අතවැසි වූ ප්‍රධාන ශිෂ්‍යයා වෙමි. මේ තරුණයා තාරුක්ක බ්‍රහ්මණයාගේ අග්‍ර ශිෂ්‍යයා වෙයි. ත්‍රිවේදය දන්නා බමුණන් විසින් අර්ථයක් හෝ ව්‍යංජනයක් හෝ කියන ලද්දේද ඒ සියල්ල උගෙන නිමාවට ගියෝ වෙමු. පදහා ව්‍යාකරණ කීමෙහි දීද අපි ආචාර්යන් හා සමානයෝ විමු. ගෞතමයන් වහන්ස, ඒ අපගේ ජාතිවාදයෙන් වාදයක් වෙයි. උප්පත්තියෙන් ජාතියෙන් බමුණෙක් වේයයි බහරත්වාජ තෙමේ කියයි. මම ක්‍රියාවෙන් බමුණෙක් වේයයි කියමි. පසස් ඇති භාග්‍යතුන් වහන්ස මෙසේ දැනගන්වා සේක්වා. ඒ අපි දෙදෙන ඔවුනොවුන්ට ඇඟවීමට නොහැකි වෙමු. ඒ ඇසීම සඳහා ඔවුනොවුන්ට ඇඟවීමට නොහැක්කෙමු. පූර්ණ චන්ද්‍රයා බඳු වූ මෙසේ ලෝකෙහි ප්‍රසිද්ධ වූ සම්මයක් සම්බුද්ධ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ ඇඟිලි බැඳ වඳිමින් නමස්කාර කරත්, ලෝකයට පහළ වූ ඇසක් වැනි වූ ගෞතමයන් වහන්සේගෙන් අපි අසමු. ජාතියෙන් බමුණෙක් වේද, කර්මයෙන් බමුණෙක් වේද, නොදත් අපට යම්සේ බ්‍රහ්මණයා කවරෙක්දැයි දැනගනිමුද. ඒ ආකාරයෙන් ප්‍රකාශ කළ මැනවි. භාග්‍යතුන් වහන්සේ වාසෙට්ටය, ඒ තොපට මම පිළිවෙලින් නානප්‍රකාර ජාති ඇති ප්‍රාණීන්ගේ ජාති විස්තරය ප්‍රකාශ කරන්නෙමි. ජාතිහු වෙන්වෙන් වූවාහුය, තෙපි තෘණ වෘෂයන් දන්නාහුය. එහෙත් අපි තෘණය වෘෂයයි නොදනිති. ඔවුන්ට ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. වෙන්වෙන් වූ ජාති ඇත්තාහුය. පණුවන්ද පළගැටියන්ද කුරුකුහුඹුවන් දක්වා ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. ඔවුහු වෙන්වෙන් වූ ජාති ඇත්තාහුය. කුඩා වූද මහත් වූද සිව්පා ජාතීන්ද තෙපි දන්නාහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන්වෙන් වූ ජාති ඇත්තාහුය. තෙපි දිගපිට ඇති උදරය පාදකොට ඇති සර්පයන්ද දන්නාහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන්වෙන් වූ ජාති ඇත්තාහුය. ඉක්බිති ජලෙහි ඉපිද දියම ගොදුරු කොට ඇත්තා වූ මසුන්ද දන්නාහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන්වෙන් වූ ජාති ඇත්තාහුය. පියාපත්වලින් අහසින් යන පක්ෂීන්ද දන්නාහුය. ඔවුහුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන්වෙන් වූ ජාති ඇත්තාහුය. යම්සේ මේ ජාතීන් කෙරෙහි ජාතියෙන් හටගත් සටහන් බොහෝ වේද, මනුෂ්‍යයන් කෙරෙහි එසේ බොහෝ වූ ජාතියෙන් හටගත් සටහන් බොහෝ නොවෙත්. කෙස්වලින්ද හිසින්ද කන්වලින්ද ඇස්වලින්ද මුඛයෙන්ද නාසයෙන්ද දෙතොල් වලින්ද බැමිවලින්ද වෙනසක් නැත. බෙල්ලෙන්ද දෙවුරෙන්ද බඩෙන්ද පිටෙන්ද ඉඟටියෙන්ද පපුවෙන්ද මෙවතුන සම්බාධ ස්ථානයන්ගෙන්ද වෙනසක් නැත. අත්වලින්ද පාවලින්ද ඇඟිලිවලින්ද නියවලින්ද කෙන්ඩාවලින්ද කලවාවලින්ද වර්ණයෙන්ද කටහඩින්ද වෙනසක් නැත. අන්‍ය ජාතිහි මෙන් ඔවුනොවුන්ට ජාතියෙන් හටගත් වෙනස් සටහනක් නැත. මනුෂ්‍යයන් කෙරෙහි වෙනස් වූ ශරීර සටහනක් නැත. එහෙත් මනුෂ්‍යයන් කෙරෙහි වෙන් වූ ජාති විවහාර කරනු ලැබේ. මිනිසුන් අතර යම් කිසිවෙක් ගොවිතැනින් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු ගොවියකි, හෙතම බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් රිදිවිවීම් ආදී නොයෙක් ශිල්පයෙන් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු ශිල්පියකි, බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් වෙළඳාමෙන් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු වෙළෙන්දකි, බමුණෙක් නොවේව මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් අනුන්ට සේවාකම් කිරීමෙන් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු සේවකයකි, බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් සොරකමින් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු සොරකි, බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් ආයුධවලින් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු යෝධා ජීවයකි, බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් පුරෝහිතකමින් ජීවත් වේද, වාසෙට්ටේ ඔහු පුරෝහිතයකි, බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. මිනිසුන් අතර යම් කිසිවෙක් ගමද රටද අනුභව කරේද, වාසෙට්ටේ ඔහු රජකි, බමුණෙක් නොවේ යයි මෙසේ දැනගනුව. ඉදින් රාගාදී පලිබෝධ සහිත යම් යෝනියෙන් උපන් මව්ගෙන් උපන් ඔහු මම බ්‍රාහ්මණයෙක් යයි නොකියමි. හෙතෙම බොහෝ වාදීයකි. එහි තේරුම රාගාදී පලිබෝධ නැති මමයයි හැඟීමක් නැති පුජ්‍යලයා. මම බ්‍රහ්මණයායයි කියමි. යමෙක් සියලු සංයෝජනයන් සිඳ නොයලන්නේද ඇලීම් දුරුකළා වූ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ ඔහු මම බ්‍රහ්මණයායයි කියමි. බද්ධ වෛරය නැමැති රැහැනද තෘෂ්ණාව නැමැති වරපටද පරියුට්ටාන දුෂ්ටිය නැමැති මල පුඩුවද අනුසය දුෂ්ටිය නැමැති ගැටයද අවිද්‍යාව නැමැති වැස්මද නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කළ පුජ්‍යලයා බමුණායයි මම කියමි. යමෙක් නොකිපි අක්‍රෝෂයද වද බන්ධනයද ඉවසයිද ඉවසීම් බලය ඇති බලවත් ඉවසීම ඇති ඔහු බමුණායයි මම කියමි. ක්‍රෝධ නොකරන දුතාංග දහරි ගුණවත් වූ රාගාදිය උස්සන්න නොවූ දැමුණු අන්තිම ශරීර ඇති පුජ්‍යලයා බ්‍රාහ්මණයායයි මම කියමි. නෙළුම් පතෙහි ජලයමින් ඉඳිකටු අග අබ ඇටයමින් යමෙක් කාමයන්හි නොයලේද ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි. යමෙක් දුක් කළවර කරන්නා වූ අරහත් ඵලය අවබෝධ කිරීම වශයෙන් දනේද බහතැබූ බර ඇති රාගාදී ක්ලේශයන් කෙරෙන් බෙන් වූ ඒ පුජ්‍යලයා බ්‍රාහ්මණයායයි මම කියමි. ගැඹුරු ප්‍රඥා ඇති ප්‍රකෘති ප්‍රඥා ඇති මාර්ග අමාර්ග දෙකෙහි දක්ෂ වූ උතුම් අර්ථයට පැමිණි ඒ පුජ්‍යලයා බ්‍රාහ්මණයායයි මම කියමි. ගිහියන්ද සමගද පැවිද්දන් සමගද යන දෙයාකාරයෙන්ම මිශ්‍ර නොවූ පස්කම් ගුණයෙන් නොයලුණු අලෞකික පුජ්‍යලයා බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් තෘෂ්ණාව නැති නොකල සත්වයන් කෙරෙහිද නැති කල සත්වයන් කෙරෙහිද දඬුමුගුරු බහා තබා සතුන් නොමරද්ද නොමරවද්ද මම ඔහු බ්‍රාහ්මණයායයි කියමි. විරුද්ධ වූ සත්වයන් කෙරෙහි විරුද්ධ නොවන්නා වූ දඬුමුගුරු ගත්තා වුන් කෙරෙහි නිවුනා වූද තණ්හාවෙන් දැඩිකොට අල්වා ගන්නා සත්වයන් කෙරෙහි අල්වා ගැනීමක් නැත්තා වූද පුජ්‍යලයා මම බ්‍රාහ්මණයායයි කියමි. යමක විසින් රාගයත් ద్వේෂයත් මානයත් මකුබවත් ඉඳිකටු අගින් අබෑටමෙන් හෙළන ලදද ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් රළු නොවූ හිත වැඩ අඟවන ඇත්ත කියන්නේ වේද යම් වචනයකින් කිසිවෙකු කුපිත නොකරන්නේද ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් මෙලව දික් වූ හෝ කොටු වූ හෝ මහත් වූ හෝ යහපත් වූ හෝ අයහපත් වූ හෝ නොදුන් දෙයක් නොගනීද ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙකුට මෙලෝහීද පරලොවහීද ආශාවක් නැත්තේද ආශාව නැති කෙලෙසුන්ගෙන් මිදුණු ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙකුට තෘෂ්ණාවෝ නැද්ද යමෙක් නොනින් දැන සැක රහිත වීද ගැඹුරු වූ නිවනට පැමිණි ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. මේ ලෝකෙහි යමෙක් ස්වර්ගෙහි හා අපායෙහි අලවන හේයින් සංග නම් වූ පින්පව් දෙක ඉක්ම වූයේද ශෝක නැත්තා වූ කෙලෙස් රජස් නැත්තා වූ පිරිසුදු වූ ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි. චන්ද්‍රයාසේ නිර්මල වූ ශුද්ධ වූ විශේෂයෙන් ප්‍රසන්න වූ නොකලනුබුණා වූ තෘෂ්ණාව හා භවය දුරු කළා වූ ඔහු බ්‍රාහ්මණයයි මම කියමි. යමෙක් මේ කෙලෙස් නැමැති මඩ සහිත මගත් ක්ලේශ දුර්ගයත් සසරත් මෝහයත් පසුකොට ගියේද පරතරට ගියේද දිහානෙහි ඇලුනේද ස්ථීරද සැක නැත්තේද ආත්මාදී වශයෙන් කිසිත් අල්වා නොගෙන නූනේද ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් මේ ලෝකෙහි කාමයන් හැර අනගාරික වූ ගිහිගේ නික්මෙන්නේද කාමයන් හා භවයන් දුරු කළ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් මේ ලෝකෙහි තෘෂ්ණාව හැර අනගාරිකව ගිහිගෙන් වෙන්ම පැවිදි වන්නේද තෘෂ්ණා හා භවයන් ෂය කළ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් මනුෂ්‍ය පංචකාමයත් දිව්‍ය පංචකාමයත් දුරු කළේද සියලු ක්ලේශ බැඳීම් වලින් මිදුණු ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. පස්කම්හි ඇල්මද මහනදම්හි උකටලියද හැර නිවි ගිය උපක්ලේශ රහිත සියලු ස්කන්ධ ලෝකය මැඩ සිටි වීර්‍යවත් වූ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් සත්වයන්ගේ චුතියත් උප්පත්තියත් සියලු ආකාරයෙන් දැනගත්තේද පිළිවෙත් මග මනාව ගොස් නිම වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. දෙවියෝත් ගාන්ධර්වයෝත් මනුෂ්‍යයෝත් යමෙකුගේ උප්පත්තිය නොදනිද්ද ආශ්‍රවයන් නැසූ අරහත් වූ ඔහු මම බ්‍රාහ්මණයායයි කියමි. අතීත වූද අනාගත වූද වර්තමාන වූද ස්කන්ධෙහි තණ්හාවෙන් ගැනීමත් යමෙකුට නැද්ද ඒ තණ්හාවෙන් නැති ආත්මාදී වශයෙන් කිසිවක් නොගන්නා ඔහු මම බමුණායයි කියමි. තැති නොගන්නා ශ්‍රේෂ්ඨ වූ වීර්‍යවත් වූ මහා ඉරි වූ දිනුවා වූ අචල වූ කෙලෙස් හෝදා හැරියා වූ චතුරාර්ය සත්‍ය දැනගත්තා වූ ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. යමෙක් පෙරවිසූ කඳ පිළිවෙල දනීද ස්වර්ගය හා අපායන් දකීද ජාතිය කෙලවර කිරීමට පැමිණියේද ඔහු බ්‍රාහ්මණයායයි මම කියමි. ලෝකයෙහි ඒ ඒ තැන උපන් කල්හි පණවන ලද නාම ගෝත්‍ර අනුපිළිවෙලින් ආ විවහාර මාත්‍රයම පැනවීමක් පමණය. මෙසේ බොහෝ කලක්ගත් දෘෂ්ටි ඇති නොදන්නා සත්වයෝ උප්පත්තියෙන් බමුණෙක් වේයයි ප්‍රකාශ කරත් දන්නෝ නොකියති. උප්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් නොවේ, උප්පත්තියෙන් බ්‍රාහ්මණ නොවන්නෙක්ද නොවේ, ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වෙයි, බ්‍රාහ්මණ නොවුවෙක්ද වෙයි, ක්‍රියාවෙන් ගොවියෙක් වෙයි, ක්‍රියාවෙන් ශිල්පයෙක් වෙයි, ක්‍රියාවෙන් වෙළෙන්දෙක් වෙයි, ක්‍රියාවෙන් සේවකයෙක් වෙයි, ක්‍රියාවෙන් සොරෙක් වෙයි, ක්‍රියාවෙන් ආයුධවලින් ජීවත් වන්නෙක් වෙයි, ක්‍රියාවෙන් පුරෝහිතයෙක් වෙයි, කර්මයෙන් රජෙක් වෙයි. මෙපරිද්දෙන් පටිච්ච සමුප්පාදය දක්නා වූ කර්ම විපාකයේ දක්ෂ වූ ඇතිසැටියෙන් කර්මය පණ්ඩිතයෝ දකිති. ලෝකය කර්මයෙන් පවති, ප්‍රජාව කර්මයෙන් පවති. යන්නා වූ රතයාගේ කඩෑනය මෙන් සත්වයෝ කර්මයෙන් බැඳී වාසය කරත් තපසින්ද බ්‍රහ්මචර්යායෙන්ද සීලයෙන්ද ඉන්ද්‍රිය දමනයෙන්ද යන මේ හේතු කොටගෙන බමුණෙක් වෙයි. ඔහු උතුම් බ්‍රාහ්මණයෙක් යැයි කියමි. ත්‍රිවිද්‍යාවෙන් සම්පූර්ණ වූ ශාන්ත වූ දෙවෙනි භවය කෙලවර කළා වූ හෙතෙම නුවණැතියන්ට බ්‍රාහ්මණයෙක සක්‍රයක වාසෙට්ටය මෙසේ දැනගැනුව මෙසේ කී කල්හි වාසෙට්ට බහරත්වාජ යන තරුණයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. භවත් ගෞතමයන් වහන්ස ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස ඉතා යහපත, භවත් ගෞතමයන් වහන්ස යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුණු දෙයක් විවෘත කරන්නේ යම්සේද, මන්මුලා ඌවෙකුට මාර්ගය කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය. අපි භවත් ගෞතමයන් වහන්සේද ධර්මයාද සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අපි අද පටන් දිවිහිමිව සරණ ගිය උපාසකයන්සේ දරණ සේක්වායි කීවේය. 48 වන වාසේට්ට සූත්‍රය නිමි.
36 කෝකාලික සූත්‍රය. එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපෙහි අනේපිඩු මහා සිතානන් කර වූ ජේතවන ආරාමෙහි වාසය කරන සේක. ඉක්බිති කෝකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටි කෝකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස් වලට වසඟ වූවාහුය. කෝකාලිකය එසේ නැත, කෝකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත් පහදව, සැරියුත් මුගලන් දෙනම සිල්වත්යයි වදාළසේක. දෙවනුවත් කෝකාලික මහණතෙම භාග්‍යතුන් වහන්සේට මෙසේ කීය. ස්වාමීනි, කිමෙක්ද භාග්‍යතුන් වහන්සේ මා අදහන්නේය, විශ්වාස කරන්නේය? ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස් වලට වසඟ වූවාහුය. කෝකාලිකය එසේ නැත, කෝකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම සිල්වත්යයි වදාළ සේක. තුන්වෙනුවත් කෝකාලික මහණතෙම එසේම කීයේය. ඉක්බිති කෝකාලික මහණතෙම ආසනයෙන් නැගිට බුදුන් වැඳ පැදකුණු කොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කෝකාලික මහණහුගේ අබෑට පමණ පිළිකාවලින් මුළු සිරුර වැසුනේ වේ. අබෑට පමණ වී මුන්නැට පමණ විය, මුන්නැට පමණ වී කොල්ලුවැට පමණ විය, කොල්ලුවැට පමණ වී දෙබර ඇට පමණ විය, දෙබර ඇට පමණ වී දෙබර ගෙඩි පමණ විය, දෙබර ගෙඩි පමණ වී නෙල්ලි පමණ විය, නෙල්ලි පමණ වී බෙලි ගැට පමණ විය, බෙලි ගැට පමණ වී බෙලි පමණ විය, බෙලි පමණ වී බිඳුනේය. සැරවද ලේද වැගුරුනේය. විෂ ගිලින ලද මසෙකු මෙන් මේ තෙමේ කෙසෙල් කොළවල සයනය කරයි. ඉක්බිති තුදු නම් සුද්ධාවාස බ්‍රහ්ම තෙමේ කෝකාලික මහණ යම් තැනෙක්කිද එහි පැමිණියේය. පැමිණ අහසේ සිට කෝකාලික මහණ හට කෝකාලිකය සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදින්න. සැරියුත් මුගලන් දෙනම සිල්වත්යයි කීයේය. ඇවැත්නි ඔබ කවරෙක් දැයි? මම තුදු නම් සුද්ධාවාස බ්‍රහ්මයෙක්මි. ඇවැත්නි ඔබ අනාගාමී යයි භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ නොවේද? මෙහි පැමිණ කොහි හැසිරෙහිද? තොපගේ මේ අපරාධය පළමු කොට බලව ඉක්බිති කෝකාලික මහණහට තුදුනම් සුද්ධාවාස බ්‍රහ්මතෙමේ මේ ගාථාවන් කීයේය. නපුරු වචන කියන්නා වූ බාලතෙම තමන් යමකින් සිඳීද උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත. යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසා කරයෙකුට නින්දා කරයිද? හෙතම මොවින් පාපයක් රැස් කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී. දූ කෙලියෙන් යම් ධන පිරිහීමක් ඇද්ද? මේ වරද සුවල්ප මාත්‍රය. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද තමා සමග සියල්ලන්ට මෙය මහත් පාපයකි. ලාමක සිතද වචනයද පිහිටුවා ආර්යයන්ට ගරහා අබ්බුද ලක්ෂ ගණන් නිරබ්බුද තිසයක්ද පසක්ද නරකයට යයි. ඉක්බිති කෝකාලික මහණතෙම ඒ අසනීපයෙන්ම කලුරිය කළේය. කලුරිය කළ කෝකාලික මහණතෙම සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නරකෙහි ඉපදුනේය. ඉක්බිති සාම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි මනහර ප්‍රභා ඇතිව මුළු ජේතවනාරාමයම ආලෝක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක් හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටි සාම්පති බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි කෝකාලික මහණතෙම කලුරිය කළේය. ස්වාමීනි කලුරිය කළ කෝකාලික මහණතෙම සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරෙහි උපන්නේ යයි කීයේය. සාම්පති බ්‍රහ්මතෙම මෙය කීයේය. මේ කියා භාග්‍යතුන් වහන්සේ වැඳ පැදුකුණු කොට එහිම අතුරුදහන් වූයේය. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන් නැමතූසේක. මහණෙනි සාම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණ කල්හි මනහර වර්ණයෙන් යුක්තව මුළු ජේතවනය ආලෝක කර මම යම් තැනෙක්ද එහි පැමිණියේය. පැමිණ මා වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටි සාම්පති බ්‍රහ්මතෙම ස්වාමීනි කෝකාලික මහණතෙම කලුරිය කළේය. ස්වාමීනි කලුරිය කළ කෝකාලික මහණතෙම සැරියුත් මුගලන් දෙනම කෙරේ සිත වෛර බැඳ පදුම නම් නරකෙහි උපන්නේ යයි කීයේය. මහණෙනි සාම්පති බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා මා වැඳ පැදුකුණ කොට ගියේය. වදාළ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් තෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි පදුම නරකේ ආයුෂ ප්‍රමාණය කොපමණ දිගදැයි ඇසීය. මහණ පදුම නරකේ ආයුෂ ප්‍රමාණය මෙතෙක් වර්ෂයයි කියා හෝ මෙතෙක් වර්ෂ සියයක් කියා හෝ මෙතෙක් වර්ෂ දහසකයි කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂකයයි කියා හෝ ගණන් කරන්නට පහසු නොවේ. ස්වාමීනි උපමාවක් කරන්නට හැක්කේ දැයි ඇසීය. මහණෙනි හැකියයි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. මහණ විසකිරියක් ඇති, එහි තේරුම කිරිය, කුරිණි දාසයක්, කොසල් රට තල ගැලක් පුරුෂයෙක් තෙම, ඉන් වර්ෂ සියයක්, වර්ෂ සියයකට වරක් එක එක තල ඇටයක් ගන්නේය. මහණ ඒ විසිකිරියක් ඇති ඒ කොසල් රට තල ගැල මේ උපක්‍රමයෙන් ගෙවීමට ඉතිරි නොවීමට යන්නේ යම්සේද එක් අබ්බුද නරකයක් ආයුෂ ගෙවීමට නොයයි. මහණ යම්සේ අබ්බුද නරක විස්සක් එක් නිරබ්බුද නරකයක් වේද. මහණ යම්සේ නිරබ්බුද නරක විස්සක් එක් අබබ නරකයක් වේද. මහණ යම් අබබ නරක විස්සක් එක් අහබ නිරයක් වේද. මහණ යම්සේ අහබ නිරය විස්සක් එක් අටට නිරයක් වේද. මහණ යම්සේ අටට නරක විස්සක් එක් කුමුදු නරකයක් වේද. මහණ යම්සේ කුමුදු නරක විස්සක් එක් සෝගන්ධික නරකයක් වේද. මහණ යම්සේ සෝගන්ධික නරක විස්සක් එක් උත්පලක නරකයක් වේද. මහණ යම්සේ උත්පලක නරක විස්සක් යම්සේ ඒක පුණ්ඩරික නරකයක් වේද. මහණෙනි විසපුණ්ඩරික නරකයක් එක් පදුම නිරයකි. මහණ කෝකාලික මහණතෙම සැරියොත් මුගලන් දෙනම කෙරේ සිත වෛර බැඳ පදුණන් නරකෙහි උපන්නේය. භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. මේ වදාරා නැවතත් අනිකක් වදාළසේක.
බොරු කියන්නා නරකෙහි උපදී. යම්කිසි කෙනෙක් පව්කොට නොකලෙමි කීයේද ලාමකකම් ඇති ඒ මනුෂ්‍යයෝ දෙදෙන පරලොවෙහිදී එක සමාන වෙත්. යම්කිසි කෙනෙක් පිරිසිදු වූ පව් නැති පුරුෂයාට ද්වේෂ කෙරේද යටි සුළඟට දැමූ දූවිලි මෙන් ඒ බාලයා කරාම පාපය ආපසු එයි. යම්කිසිවෙක් ලෝභයෙන් යුක්ත වූයේද සද්ධාව නැත්තේද තද ලෝබද යාචකයන්ගේ වචනය නොදන්නේද මසුරු කේලම් කීමෙහි යෙදුනේද හෙතම අන්‍යයන්ට වචනයෙන් නින්දා කරයි. විෂම මුඛයක් ඇති පුජ්‍යලයාය. බොරු කියන තැනැත්ත අසත් පුරුෂය. අභිවෘද්ධිය නසන තැනැත්ත අන්තිම පුරුෂය. ඉලක්කයක් නොමැති පුරුෂය. අවජාත පුත්‍රය. නපුරුකම් කරන තැනැත්ත මෙහි වැඩිපුර කතා නොකරව නිරසතෙක් වෙහිද. පුරුෂයන්ට ගරහන නපුරු පව් කරන තැනැත්තේ කෙලෙස් වගුරුවන්නේය. බොහෝ දුෂ්චරිතයන්හි හැසිර බොහෝ කාලයක් ප්‍රපාතයට යන්නේය. කිසිවෙකුගේ කර්මය නසින්නේ නොවේ. ඒ කුසලාකුසල කර්මය ස්වාමියා ලබන්නේමය. නපුරුකම් කරන බාලයා දුක තමා කෙරෙහි දකි. නිරයෙහි යමපල්ලෝ යකඩ අකුස්සෙත් ගසන ලද තන්හි තියුණු තල නැමිති උල් ගසත් නැවත රත් වූ ලෝගුලි වැනි භෝජන එහි ඇත්තේය. යමපල්ලෝ යහපත් වචන කතා නොකරත් ආදරයෙන් ඉදිරියට පැමිණෙත් ආරක්ෂාවට නොපමිණේ. තුනිහි කළ අඟුරු උඩ නිදවත් වටේට දැවෙන ගින්නෙහි ප්‍රවේශ කරවත් යකඩ දැල්වලින් වෙලා මුව වැද්දෝ මුවෙකුට මෙන් වද කරත් අන්ධයෙකු වැනි ඔහු හිමමෙන් පැතුරුණු අන්ධකාරයට ගෙන යත් නැවත දැල්වෙන ගිනි සමාන ලෝහයෙන් කළ මහා සැලියකට ඇතුළු කරවත් ගිනි සමාන එහි උඩයට යමින් එමින් පැසෙත් නැවත සැරවලේ මිශ්‍ර වූ ලෝහ සැලීහි පවු කළ තැනැත්තේ කුමකැයි පැසෙන්නේද යම් යම් දිශාවකට යේද ඒ සැරවින් ලෙයින් තැවරුණේ කුණුවේ. පණුවන් වසන ඒ සැලීහි වූ ජලයෙහි පවු කළ ඒ තැනැත්තා පැසෙනු පමණක්ද උඩ පියනත් වසන ලද බැවින් පහව යන්නට තැනක් නැත. තියුණු වූ කඩුපත් වනයක් ඇත්තේය. සිඳිනු සිරුර ඇති ඔහු එහි ප්‍රවේශ කරවත් බිලී කටු දිව ඇද හඬවමින් විනාශ කරත් නැවත උණු වූ කකියන ජලය සමග තියුණු දැලි පිහිටල ඇති වේතරණී නම් ගඟක් ඇත. එහි පමුණුවත් පවුකල බාලයෝ පවුකොට එහි වැටෙත්. එහි නිල් පාට ඇති ශක්තිමත් බල්ලෝද අඬවමින් කත් බඩසා ඇති කපුටු සමූහයා හා සිවල්ලුද උකුස්සෝද කවුඩෝද හා හප කරත් මේ නරකයෙහි විසීම දුකකි. පවුකරන යම් කෙනෙක් දකීද මේ ඉතිරි ජීවිතයෙහි කුසල ධර්ම කරන්නෙක් වන්නේය. මනුෂ්‍ය තෙමේ ප්‍රමාද නොවන්නේය. ගණිත දන්නන් විසින් පදුම නරකයට දක්වන යම් තැලගල් ගණනක් වේද, කෝටි නහුතයක්ද, සොළොස් කෙලක්ද, නැවත අනික් දොළොස් කෝටියක්ද වෙත් මෙහි දක්වන ලද යම් පමණ දුක් වූ නරක වේද එහිද බොහෝ කාලයක් විසිය යුතුය. 37. නාලක සූත්‍රය. හටගත් ප්‍රීතිය ඇති සතුටු වූ සොම්නස් වූ කිලිටි නොහඳින දෙවියන් සක්‍රයා පිරිවරා වස්ත්‍ර රැගෙන ඉතා ස්තුති කරමින් සිටිනු දවල් විවේක වාසස්ථානයට ගිය අසිත ඉසිතමේ දුටුවේය. සතුටු සිත් ඇති ඔද වැඩි දෙවියන් දැක ආදර කොට එහි දිව්‍ය සමූහයා ඉතා සතුටු සිත් ඇත්තෝව වස්ත්‍රගෙන කරකවන්නාහු කුමක් සඳහාදැයි ඇසීය. යම් කලෙකි අසුරයන් හා යුද්ධයක් වීද දෙවියන්ට ජය අත්විය, අසුරයන්ට පරාජය අත්විය. එදාද මෙවැනි ලොමුඩැහැ ගැනීමක් විය. කවරනම් පුදුමයක් දැක දෙවියෝ සතුටු වූවාහුද. කටින් ප්‍රීති නාදයක් පිටවෙයි. ගායනා කරත් වැයීම කෙරෙත් අත්පොලසන් දෙත් නටත් මම තොප විචාරමි. මහමෙර මුදුනෙහි වසන තොප විචාරණෙමි. නිදුකානිනි මාගේ සැකය වහා නසව්. අසමාන ශ්‍රේෂ්ඨ රත්නයක් වූ ඒ බෝධිසත්ව තෙම සැපය පිණිස උපන්නේය. ශාක්‍යයන්ගේ ජනපදෙහි වූ ලුම්බිනි උයනෙහි මනුෂ්‍ය ලෝකයට අභිවෘද්ධිය පිණිස උපන්නේය. සියලු සත්වයන්ට උතුම් වූ ශ්‍රේෂ්ඨ පුජ්‍යල වූ නරශ්‍රේෂ්ඨ වූ සියලු ප්‍රජාවන්ට උතුම් වූ උන්වහන්සේ ඉසිනම් වනෙහි බලවත් මුර්ගයන් මැඩ පවත්වන සිංහයකු නාද කරන්නාක් මෙන් ධර්මචක්‍රය පවත්වන්නේය. ඒ ශබ්දය අසහා වහා බැස්සා වූ හෙතෙම ඒ වේලාවෙහි සුද්ධෝදන රජභවනයට පැමිණියේය. එහි වැඩහිඳ රජතුමනි කුමාරයා කොහිද? මමත් දක්නා කැමැත්තෙමි කීයේය. ඉක්බිති ශාක්‍ය රජතෙමේ අසිත තවුසාට කෝවෙහි දක්ෂ ලෙස දමාගන්නා ලද දිලිසෙන රන් රුවනක් බඳු උසස් වර්ණයෙන් බබලන කුමාරයා දැක්විය. දිලිසෙන්නා වූ මොනරෙකු මෙන්ද අහසින් යන පිරිසිදු තාරකාවක් මෙන්ද ශරත් කාලයෙහි වලාකුලින් මිදුණු තැවෙන සූර්යා මෙන්ද සතුටු සිත් ඇත්තාහු මහත් ප්‍රීතියක් ලැබූහ. නොයෙක් නන ඇති කැබලි දහසක් ඇති කුඩයක් දෙවියෝ අහසෙයි දැරූහ. රන්දඬු ඇති සෙමර සරත් සෙමර කොඩි ගත්ත උන් නොපෙනෙත්. කන් හසිරි නම් ජටිලතෙම එහි තේරුම අසිත තාපසතුමා. රන්වන් කම්බිලියෙක් කුහු රන් කැබැල්ලක් මෙන් කුමාරයා දැක මුදුනේ සේසත් දරමින් සතුටු සිතින් මුදුනෙන් පිළිගත්තේය. ලක්ෂණ ශාස්ත්‍රයෙහි හා මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතරට ගිය අසිත තාපසතෙමේ ශාක්‍යයා ශ්‍රේෂ්ඨයා පිළිගෙන පරීක්ෂා කරන්නේ පැහැදුණු සිතින් මෙතෙමේ නිරුත්තරය. දෙපා ඇත්තන්ට උතුම් යයි වචනය ප්‍රකාශ කළේය. නැවත තමාගේ පරලව ගමන සිහි කරන්නේ නොසතුටු සිතින් කඳුළු වගුරුවයි. අඬන ඉසුවරයා දැක ශාක්‍යෝ ඇයිදැයි ඇසූහ. කුමාරයා කෙරෙහි අනුතුරක් නැතැයි කීයේය. කනගාටු වූ ඉසුවරයා දැක ශාක්‍යවරුන්ට මම කුමාරයාට අයහපතක් නැතැයි කියමි. මොහුට අන්තරායක් නැත. මේතෙමි එසේ මෙසේ කෙනෙක් නොවේ ශ්‍රේෂ්ඨ සිතින් යුක්ත වන්නාහ. මේ කුමාරතෙමේ සර්වඥතා ඥානය ස්පර්ශ කරන්නේය. ශ්‍රේෂ්ඨ පිරිසුදුකම දක්නා වූ මේතෙමේ බොහෝ ජනයාට හිතවත් අනුකම්පා ඇත්තේ ධර්මචක්‍රය පවත්වන්නේය. මොහුගේ බ්‍රහ්මචරියාව පැතුරුණු එකක් වන්නේය. මාගේද ආයුෂ මේ කාලයෙහි බොහෝ කලක් ඉතිරි නොවේ. මාගේ කලුරිය කිරීම අතරෙහි වන්නේය. ඒ මම කිසිවෙකුට සමාන නැති වීරියක් ඇත්තහුගේ ධර්මය නොවසමි. එහින් අඬමි, සැප නැති වෙමි, දුක් වෙමි. ඒ බ්‍රහ්මචාරී තෙමේ ශාක්‍යයන්ට මහත් ප්‍රීතියක් උපදවා ඇතුළු පුරයෙන් නික්මුණේය. හෙතමේ බෑනා කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රේෂ්ඨ වීරියවන්තයාගේ ධර්මෙහි තෙමේම සමාදන් කර වූයේය. බුද්ධ යන වචනය යම් කලෙක්හි අනුන්ගෙන් අසන්නෙහිද උන්වහන්සේ බුදු වී නිවෙනෙහි හැසිරෙති. එහි ගොස් තෙමේ අසා ඒ භාග්‍යවතුන් කෙරෙහි බ්‍රහ්මචර්යෙහි හැසිරේව හිතවත් අදහසින් ඔහු විසින් අවවාද කරන ලද්දේ සමාධිගත සිත් ඇති අනාගතෙහි ශ්‍රේෂ්ඨ පිරිසිදුකම් බලාපොරොත්තු වන රැස්කරන ලද පින් නැති ඒ නාලක කුමාර තෙමේ රක්නාලඳ ඉඳුරන් ඇත්තේ බුදුන් බලාපොරොත්තු වෙමින් තවුස් වේශයෙන් විසුවේය. මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේ දම්සක් පැවැත්වීම දෙවියන්ගෙන් අසා ඉසිපතනයට ගොස් බුදුන් දැක අසා පැහැදුනේ. අසිතයන්ගේ අවවාදෙහි පිහිටා මුනි ශ්‍රේෂ්ඨයන් වහන්සේගෙන් උතුම් වූ මෝනෙය්‍ය ප්‍රතිපදාව ඇසුවේය. මෝනෙය්‍ය ප්‍රතිපදාව අසිතගෙන් තත්තු පරිද්දෙන් දැනගන්නා ලද මේ වචනය සියලු ධර්මයන්හි පරතරට ගිය ගෞතමයන් වහන්ස ඔබ වහන්සේගෙන් විචාරමි. පිඳු පිනිස හැසිරෙන අනගාരിക භාවයට පැමිණි මා විසින් විචාරණ ලද්දා වූ මුනිතෙමේ මුනින්ට අයත් මෝනෙය්‍ය ප්‍රතිපදාව වදාරනු මැනව භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක. කරන්නට දුෂ්කර, ඉවසීමට දුෂ්කර මුනීන්ට අයත් ප්‍රතිපදාව විචාරණය කරන්නෙමි. තමාට වීර්යෙන් ආරාධනා කරව ආක්‍රෝෂ කරන්නටද වඳින්නටද ගමෙහි සමාන වන්න සංසුන් සිත් ඇතිව නොසන්සුන් නොවී හැසිරෙන්න සිතේ දූෂ්‍ය වීම වළක්වන්න. ලැබුගින්හි ගිනිසිලු මෙන් උස් පහත් රූපයෝ ඇස් ආදියට හමු වෙයි. ස්ත්‍රීහු මුනිවරයා ලෝභ කරවත් ඔවුන් කෙරෙහි තොප ලෝභ නොවිය යුතුය. යහපත් අයහපත් කාමයන් අත්හැර මෙවුතුන ධර්මයෙන් වෙන් වූයේ පිට ප්‍රාණීන් කෙරෙහි විරුද්ධ නොවි තමන්ගේ සතුන් කෙරෙහි නොඇලුනේ ජීවත්වනු කැමැත්තන් නොමරීමෙන්ද සැප කැමති අයට දුක් වැද්ද නොදීමෙන්ද. මා යම්සේද මොවුනුත් එසේය, ඔවුහු යම්සේද මාත් එසේයයි තමා උපමා කොට හිංසා නොකරන්නේය, නොනසන්නේය. යම් තැනෙක්කි පෘථග්ජන සත්වතෙම යම් චීවරාදී ප්‍රත්‍යක ඉච්ඡා නම් වූ ලෝභය අත්හැර ප්‍රත්‍ය පිණිස ආජීව පාරිශුද්ධ සීලය නොවලක්වා නුවණැසින් පුරණ ඇස් ඇති මේ මෝනෙය්‍ය ප්‍රතිපදාව රකින මහණ එසේ පිළිපැද මේ ප්‍රත්‍ය තණ්හා නම් නරකය දුරලන්නේය. කුස ඉඩ ඇති ප්‍රමාණවත් ආහාර ඇති ප්‍රත්‍ය ලෝභය නැති අල්ප ආශා ඇත්තෙක් වන්නේය. හෙතෙම ඒකාන්තයෙන් දුරුකල ආශා ඇත්තේ නිවුනා වූ බලාපොරොත්තු ඇත්තෙක් වන්නේය. හෙතම පිඳු පිනිස හැසිර වනයට යන්නේ වෘක්ෂ මූලයකට පැමිණ වැඩ සිටින්නේය. දිහානිහි ඇලුන හෙතම වනෙහි ඇලුනෙක් වන්නේය. තමා සතුටු වෙමින් ගසක් මුල ධ්‍යාන කරන්නේය. රාත්‍රිය ඉක්ම වූ කල්හි ගමට යන්නේය. ආරාධනය නොවිසවන්නේය. ගමින් ගෙන එන ලද්ද නොවිසවන්නේය. මුනිතෙමේ ගමට පැමිණ කුලයන්හි වහා නොහැසිරෙන්නේය. ආහාර ගැන සුන් කතා ඇත්තේ වචනයෙන් නොඉල්වන්නේය. යමක් නොලැබුණු කල්හි නොලත් බව හොඳයයිද ලද නොලද බැව්හි මධ්‍යස්ත වූයේ ගසක් ළඟට ගොස් ගෙඩිලත් හෝ නොලත් තැනැත්තෙකු මෙන් කම්පා නොවන්නේය. අත්ලේ වූ පාත්‍රයෙන් යුක්තව හැසිරෙන්නා වූ හෙතෙම නොගොළුව ගොළු යයි සම්මත වූයේ සුවල්ප දානයට නොගරන්නේය. දෙන්නාට අවමන් නොකරන්නේය. ශ්‍රමණයන් වහන්සේ විසින් උසස් පහත් ප්‍රතිපදාවන් ප්‍රකාශ කරන ලද්දාහ. පරතරයට දෙවරක් නොයත් මෙය එක මාර්ගයකින් ස්පර්ශ කරන ලද්දක් නොවේ. සුන් කරන ලද කෙලෙස් වතුර ඇති යම් භික්ෂුවකට තෘෂ්ණාවක් නැද්ද? කුසල් අකුසල් නැති කිරීමෙන් දැවීමක් නැත්තේය. භාග්‍යතුන් වහන්සේ ප්‍රත්‍යන්හි කරකැත්තේ මුවාතකට බඳු උපමා ඇති මෝනෙය ප්‍රතිපදාව කියන්නෙමි. දිවෙන් තල්ල පෙලා රසතුෂ්ණාව හැර උදරෙහි සංවර වන්නේය. කුසීත සිත් ඇත්තේ වන්නේය. බොහෝ දේ ගැන නොසිතන්නේය. කෙලෙස් නැතිව තණ්හාදීන් ඇසුරු නොකොට සාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේය. සියලු ඉරියව්වෙහි හික්මෙන්නේය. ශ්‍රමණයන් විසින් ඇසුරු කටයුතු අරමුණෙහි හැසිරෙන්නේය. ඒකත්වය මෝනයයි කියන ලදි. ඉදින් හුදකලාව සෙනසුන්හි ඇලෙන්නේය. දස දිසාවෙන් එන ස්තුති වචන අසා ධ්‍යාන කරන්නා වූ වීර්‍යවන්තයාගේද කාමය අත්හල උන්ගේද ශබ්දේ අසා බොහෝසෙයින් ලැජ්ජාවද සද්ධාවද මාගේ ශ්‍රාවකතෙම කරන්නේය. ඒ නිශ්ශබ්ද භාවය මුහුදට වදින ගංගාවලින් දතයුත්තාහ. ඇලවලින්ද දොලවලින්ද කුඩා නදීන්ගේන්ද ශබ්දය දතයුත්තාහ. යමක් අඩුද එය ශබ්ද වෙයි. යමක් පිරුණේද එය ශාන්තය. බාලයා දිය අඩු කලයක් සමානය. පණ්ඩිත තෙමේ පිරුණු සාගරය මෙනි. ශ්‍රමණ තෙමේ යහපතින් යුක් යමක් බොහෝ කොට කියාද හෙතම දන්නේම ධර්මය දේශනා කරයි. හෙතම දන්නේ බොහෝ කියයි. දන්නා දෙයක් අප්‍රසිද්ධව කීමෙන් සත්වයන්ට හිත පිණිස නොවේද? එය බොහෝ නොකියයි. ඒ මුනිතෙමේ මෝනයට සුදුසුය. ඒ මුනිතෙමේ මේ මෝනයට පැමිණියේය. 38 ද්වයාතානු පස්සනා සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයකී භාග්‍යවතුන් වහන්සේ මිගාර මාතා නම් වූ විශාකාවන් විසින් කරවන ලද පූර්වාරාමෙහි වාසය කරනසේක. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ සඳපිරුණු පසළොස්වක් පොහෝ දිනෙහි රාත්‍රියේ භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එලිමහනෙහි වැඩ සිටිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තුස්සින් භූතව වැඩ සිටි භික්ෂු සංඝයා බලා වදාරණ සේක. භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. මහණෙනි, ආර්ය වූ නික්මීම ඇති කරන්නා වූ අරහත්වයට පමුණුවන්නා වූ යම් මේ කුසල ධර්ම කෙනෙක් ඇද්ද? මහණෙනි, ආර්ය වූ නික්මීම ඇති කරන්නා වූ අරහත්වය දෙන්නා වූ ඒ කුසල ධර්මය ඇසීමෙන් කවර ප්‍රයෝජනද? මහණෙනි, මෙසේ විචාරන්නාහු ඇත්තාහ. තොප විසින් ඔවුන්ට කොටස් දෙකකින් යුත් කරුණු දැන ගැනීමට යයි මෙසේ කිව යුත්තාහ. කවර දෙවිදිහකින්ද කියන්නාහුද? මේ දුකය, මේ දුක ඉපදීමට හේතුවය යන මේ එක් අනුපස්සනාවකි, සිහිකොට බැලීමකි. මේ දුක් නිරුද්ධ වන තැනය, මේ දුක් නිරුද්ධ කිරීමට යන ප්‍රතිපදාවය මේ දෙවනි අනුපස්සනාය. මහණෙනි, මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස්තාවන වීර්යෙන් යුක්තව නිවන් වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් භව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමී භව යන ප්‍රයෝජන දෙක අතුරෙන් එක්තරා ප්‍රයෝජනයක් කැමැති විය යුත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. සුගතයන් වහන්සේ මේ වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළසේක. යම් කෙනෙක් දුක නොදනිද්ද, නැවත දුක හට ගැනීමද නොදනිද්ද, යම් තැනෙකි සර්ව ප්‍රකාරයෙන් දුක ඉතිරි නොවි සංසිඳේද, එයද දුක සංසිඳීමට යන මාර්ගය නොදනිද්ද, අරහත් ඵල සමාධියෙන් හීන වූ නැවත අරහත් ඵල ප්‍රඥාවෙන් හීන වූ ඔව්හු සංසාර දුක කෙලවර කිරීමට අභව්‍ය ඔව්හු ඒකාන්තයෙන් උප්පත්ති මරණ දෙකට පැමිණියාහුය. යම් කෙනෙක් ඒකාන්තයෙන් දුක දනිද්ද නැවත දුක ඉපදීමට හේතුව දනිද්ද යම් තැනෙක්කී දුක ඉතිරි නොකොට සිඳේද දුක් සංසිඳවීමට යන ඒ මාර්ගය දනිද්ද අරහත්ඵල සමාධියෙන් යුත් අරහත්ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. ඔව්හු උප්පත්තිය ජරා දෙකට නොපමිනෙත්. මහණෙනි, ඉදින් අනික් ක්‍රමයකින් මනාකොට ධර්ම දෙකක් නුවණසින් දැනීම ඇත්තාහු දැයි විචාරන්නාහු වන්නාහ. ඇත්තාහයි කිව යුත්තාහ. කෙසේ වන්නේද? යම්කිසි දුකක් රැස් කරයිද සියල්ල අකුසල් හේතු කොටගෙන යයි මේ එක් අනුපස්සනාවකි. කෙලෙසුන්ගේම ඉතිරි නොකොට වෙන්වීමද නිරුද්ධ කිරීමද දුකක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවය. මහණෙනි, මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස්තවන වීර්යෙන් යුක්තව නිවෙන වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් බව හෝ ඉපදීම ඇතිකල්හි අනාගාමි බව යන ප්‍රයෝජන දෙක අතුරින් එක්තරා ප්‍රයෝජනයක් කැමැති විය යුත්තාහ. භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සේක. සුගතයන් වහන්සේ මේ වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළ සේක. ලෝකෙහි යම්කිසි නොයෙක් රූපයෝ වෙද්ද ඒ නිසා ඇතිවෙන අකුසල් නිසා දුක් රැස් වෙත්. යමෙක් නොදෙන පව් කරයිද බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. සසර දුක හට ගැනීමට හේතුව උපදී යයි දැනගන්නා තැනැත්තේ එහින් පව් නොකරන්නේය. මහණෙනි, අනික් ක්‍රමයකින් මනාකොට දෙකක් අනුව බලන්නේ ඇද්දැයි අසන්නාහු වන්නාහ. ඇතැයි කිව යුත්තාහ. කෙසේ වන්නේද? යම්කිසි දුකක් රැස් කරයිද සියල්ල අවිද්‍යා හේතු කොටයයි මෙය එක් බැලීමකි. අවිද්‍යාව ඉතිරි නොකොට නැති කිරීමෙන් දුක් රැස්වීමක් නැතැයි යන මෙය දෙවෙනි බැලීමකි. මහණෙනි, මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස්තවන වීර්යෙන් යුක්තව නිවෙන වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් බව හෝ ඉපදීම ඇතිකල්හි අනාගාමි බව යන ප්‍රයෝජන දෙක අතුරින් එක්තරා ප්‍රයෝජනයක් කැමැති විය යුත්තාහ. භාග්‍යතුන් වහන්සේ මේ වදාළ සේක. සුගතයන් වහන්සේ මේ වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළ සේක. යම් කෙනෙක් ස්කන්ධයන්ගේ ඉපදීම වූ ජාතියටද බිඳීම වූ මරණයටද ඉස්කන්ද පිළිවෙල වූ සංසාරයටද යම්කිසි කෙනෙක් යද්ද මේ මනුෂ්‍යාත්ම භාවයට අනික් කොටසකටද යාම අවිද්‍යාවෙන්මය. යමකින් මේ සත්වයා බොහෝ කලක් ඇවිද්දවන ලද්දේද මේ අවිද්‍යාව වනාහි මහා මෝහයකි. යම් සත්ව කෙනෙක් විද්‍යාවට ඇතුළු වූවාහුද නැවත උප්පත්තියකට නොපමිනෙත්. ඔව්හු උප්පත්තිය ජරා දෙකට නොපමිනෙත්. යම්කිසි දුකක් රැස් කරේද සියල්ල සංස්කාර ප්‍රත්‍යෙන්යයි යන මෙය එක් අනුපස්සනාවකි. සංස්කාර නැතිවීමෙන් දුක් පහළ වීමක් නැත්තේය යන මෙය දෙවෙනි අනුපස්සනාවය. භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ වදාළසේක. සංස්කාර ප්‍රත්‍යයෙන් දුකයයි යන මේ දෝෂය සියලු සංස්කාර සංසිඳීමෙන් කාම සංඥාදිය මාර්ගයෙන් වැළැක්වීමෙන් මෙය තත් වූ පරිද්දෙන් දැන මෙසේ දුක්ෂය වීම වේ. වෙදදත් පඬිතයෝ මනාකොට දැකීමෙන් මනාකොට දැන තුන්බිමට අයත් සසර මැඩ පවත්වා නැවත භවයකට නොපමිනේ. ජරා මරණ දෙකට නොපමිනේ. කෙසේ වන්නේද? යම්කිසි දුකක් රැස් කරේද සියල්ල විඥාණය හේතු කොටගෙන යයි මේ එක් අනුපස්සනාවකි. විඥාණයාගේම ඉතිරි නොකොට දුරු කිරීමෙන් දුක් පැමිණීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි, මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස්තවන වීර්යෙන් යුක්තව නිවෙන වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් බව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමි බව යන ප්‍රයෝජන දෙක අතුරින් එක්තරා ප්‍රයෝජනයක් කැමැති විය යුත්තාහ. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළසේක. යම් කිසි දුකක් රැස් කරේද සියල්ල විඥානීය හේතු වෙන්නේ. විඥානීය නිරුද්ධ වීමෙන් දුක් රැස්වීමක් නැත්තේය. විඥානීය හේතුවෙන් දුක් ඇති වෙයි යන මේ දෝෂය දැක මහණතෙම විඥානීය නැති කිරීමෙන් තෘෂ්ණා නැතිව පිරිණිවියේය. අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. කෙසේ වන්නේද යම් කිසි දුකක් රැස් කරේද සියල්ල ස්පර්ශ හේතුවෙන් යයි මේ එක් අනුපස්සනාවකි. ස්පර්ශ යාගේම ඉතිරි නොකොට වෙන්වීමෙන් නිරුද්ධ වීමෙන් දුක් පහළවීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි, මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස් තවන වීර්යෙන් යුක්තව නිවෙන වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් බව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමි බව යන ප්‍රයෝජන දෙක අතුරින් එක්තරා ප්‍රයෝජනයක් කැමැති විය යුත්තාහ. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළසේක. ස්පර්ශයට වසඟ වූ තෘෂ්ණාව අනුව හැසිරෙන අයහපත් මාර්ගයට පිළිපන් ඔවුන්ට කෙලසුන් නැති කිරීම දුරුවේ. යම්කිසි කෙනෙක් ස්පර්ශය දැන කෙලෙස් සංසිඳවීමෙහි ඇලුනාහු ඔවුහු ඒකාන්තයෙන් තෘෂ්ණා නැත්තේ පිරිණිවියේය. යම් කෙනෙක් ඒකාන්තයෙන් දුක දනිද්ද නැවත දුක ඉපදීමට හේතුව දනිද්ද යම් තැනෙක්කී දුක ඉතිරි නොකොට සිඳේද දුක් සංසිඳවීමට යන ඒ මාර්ගය දනිද්ද කෙසේ වන්නේද යම් කිසි දුකක් රැස් කරේද සියල්ල වේදනා හේතු කොටගෙන යනු එක් අනුපස්සනාවකි. වේදනාවම ඉතිරි නොකොට දුරු කිරීමෙන් දුක් පහළවීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවය. අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. තමා තුලද පිටතද සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ යම්කිසි වේදනාවක් ඇද්ද මෙසේ දුකයයි දැන නැසෙන පළුදුවන සුළු ධර්මයන් ස්පර්ශ කරමින් මෙසේ එහි පිරිසිදු මේ මහණතෙම වේදනාවන් ක්ෂයවීමෙන් තෘෂ්ණහ රහිතව පිරිණිවියේය. අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. කෙසේ වන්නේද යම්කිසි දුකක් රැස් කරයිද සියල්ල තෘෂ්ණා හේතුවෙනි යන මෙය එක් අනුපස්සනාවකි. තෘෂ්ණාවගේම ඉතිරි නොකොට ක්ෂයවීමෙන් දුක් රැස් කිරීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනායි. තෘෂ්ණාව දෙවෙනි කොට ඇති පුරුෂතෙම බොහෝ කාලයක් සැරිසරන්නේ ආත්ම භාවයෙන් අනික් ආත්ම භාවයකට යන සංසාරය නොඉක්මවයි. දුකට හේතුව තෘෂ්ණාවයයි මේ දෝෂය දැක පහ වූ තෘෂ්ණා ඇත්තේ. තෘෂ්ණා වශයෙන් නොගන්නා වූ මහණතෙම සිහි ඇතිව පිරිණිවෙන්නේය. අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. කෙසේ වන්නේද යම්කිසි දුකක් විඳීද සියල්ල දැඩිකොට ගැනීම හේතු කොටගෙන යනු එක් අනුපස්සනාවකි. උපාදානයාගේ ඉතිරි නොකොට සංසිඳුවීම දුක් රැස්වීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවයි. අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. උපාදාන හේතු කොටගෙන භවය වේ. උපන්නේ දුකට පැමිණේ. උපන්නාට මරණය වේ. දුක පහළවීමට හේතුව මෙයයි. එයින් පණ්ඩිතතෙම මනාකොට දැන උපාදාන ෂය කිරීමෙන් උප්පත්තිය ෂය කිරීම දැන උප්පත්තියකට නොයෙයි. අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. කෙසේ වන්නේද යම් කිසි දුකක් රැස් කරේද සියල්ල වීර්ය හේතු කොටගෙනය මේ එක් අනුපස්සනාවකි වීර්ය යන්ගේම ඉතිරි නොකොට සංසිඳුවීමෙන් දුක් රැස්වීමක් නැත්තේයි මේ දෙවෙනි අනුපස්සනාවයි මහණෙනි මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස් තවන වීර්යෙන් යුක්තව නිවෙන වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් බව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමි බව යන ප්‍රයෝජන දෙක අතුරින් එක්තරා ප්‍රයෝජනයක් කැමැති විය යුත්තාහ භාග්‍යතුන් වහන්සේ මෙය වදාළ සේක සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළ සේක යම්කිසි දුකක් රැස් කරේද සියල්ල වීර්ය හේතු කොටගෙන වීර්ය නිරුද්ධ වීමෙන් දුක් රැස්වීමක් නැත මෙහි වීර්යණු ආරම්භන ප්‍රත්‍යයයි වීර්ය හේතුවෙන් දුකයයි මේ දෝෂය දැක වීර්ය නැති නිවෙනෙහි ඇලුනා වූ සිඳින ලද බව ආශා ඇති සංසුන් සිත් ඇති ඒ මහණහට ඉපදීම නැමැති සසර තරණය ඇත්තේ නැවත ඉපදීමක් නැත අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය කෙසේ වන්නේද කිසි දුකක් රැස් කරේද සියල්ල ආහාරය හේතු කොටගෙන යන මේ එක් අනුපස්සනාවකි ආහාර අත්හැරීමෙන් දුක් රැස්වීමක් නැත්තේය මේ දෙවෙනි අනුපස්සනාවයි භාග්‍යවතුන් වහන්සේ නැවත වදාළසේක සුගතයන් වහන්සේ මේ වදාරා නැවතත් මෙසේ වදාළසේක යම්කිසි දුකක් රැස් කරේද සියල්ල ආහාරය හේතු කොටගෙනය ආහාර නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත ආහාරය හේතුවෙන් දුකයයි මේ දෝෂය දැක සියලු ආහාරයන් දැන සියලු ආහාර ඇසුරු නොකොට නිරෝගිකම මනාකොට දැන ආශ්‍රවයන් ශයවීමෙන් සිහිකොට අනුභව කරන ධර්මයෙහි පිහිටි වෙදදත් තැනැත්තේ දෙවියාය මනුෂ්‍යයායයි ගණයට නොවැටේ ඔහු ජරාවෙන් මරණයෙන් භවයෙන් නිදහස් වේ කෙසේ වන්නේද යම්කිසි දුකක් රැස් කරේද සියල්ල තෘෂ්ණාදී හැඟීම් අනුවයයි මේ එක් අනුපස්සනාවකි තෘෂ්ණාදී සංඥා නැති වූ කල්හි දුක් රැස්වීමක් නැත තෘෂ්ණාදී සංඥා අනුව දුක් ඇතිවේ යන මේ දෝෂය දැන ඒ නිසා තෘෂ්ණාව අත්හැර සංස්කාරයන් නිරුද්ධ කොට තෘෂ්ණාව නැතිව දැඩිව නොගෙන මහණතෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය කෙසේ වන්නේද තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු කළ කල්හි බිය ඇති වේ යයි යන එක් අනුපස්සනාවකි තෘෂ්ණාව ඇසුරු කළේ බිය නොවේ මෙය දෙවන අනුපස්සනාවය මෙසේ වදාරා සුගතයන් වහන්සේ නැවතද මෙසේ වදාරසේක තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළේ බිය නොවේ ඇසුරු කළේ තදින් අල්වා ගන්නේ මේ ආත්ම බැවින් අනෙක් අත්භවයට යන්නේ සසර නොයික්මවයි තෘෂ්ණාදීන් ඇසුරු කිරීමෙහි මේ ආදීනවය දැක මහණතෙම ඇසුරු නොකළේ නොගන්නේ සිහි ඇතිව කලුරිය කරන්නේය අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය කෙසේ වන්නේද මහණෙනි රූපයට වඩා අරූපයේ ශාන්තය යන මේ එක් අනුපස්සනාවකි රූපයන්ට වඩා නිවන ශාන්තයයි මේ දෙවෙනි අනුපස්සනාවය සුගතයන් වහන්සේ මෙසේ වදාරසේක නැවතද සුගතයන් වහන්සේ මෙසේ වදාරේය රූප භවයට ගිය සත්වයෝ යම් කෙනෙක් වෙද්ද අරූපවාසී වූ යම් පමණ වෙද්ද නිවන නොදන්නා වූ ඔවුහු නැවත ඉපදීමට එන්නාහ යම් කෙනෙක් රූපයත් විශිෂ්ට ඥානයෙන් දැන අරූපෙහි සිටියා වූ යම් කෙනෙක් නිවනෙහි මිදුනාහුද ඒ ජනයෝ මාරයා අත්හැර යන්නේය ඔවුහු ජාති ජරා මරණ භවයෙන් නිදහස් වූයේය කෙසේ වන්නේද මහණෙනි මාර්යා සහිත බ්‍රහ්මයා සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙයි දෙවියන් සහිත ලෝකෙයි මේ ඇත්තේයි සිතන ලදද ආර්යයන් විසින් එය බොරුවක් යයි තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දක්නා ලදී. මෙය එක් අනුපස්සනාවකි. මහණෙනි අරහත් ඵල සමාධියෙන් යුත් අරහත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔවුහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. ආර්යයන් විසින් තත්තු පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලදී. මේ දෙවැනි අනුපස්සනාවයි. මහණෙනි මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස් තවන වීර්යෙන් යුක්තව නිවෙන වෙත යවූ සිත් ඇති මහණහට මෙලවම රහත් බව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමි බව යන ප්‍රයෝජන දෙක අතුරින් එක්තරා ප්‍රයෝජනයක් කැමති විය යුත්තාහ. භාග්‍යතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද ශාස්ත්‍රූන් වහන්සේ මෙසේ වදාළ සේක. ආත්ම නොවෙහි ආත්මය යන හැඟීම ඇති දෙවියන් සහිත ලෝකයා බලව නාමරූප දෙකෙහි මෙම ඇත්ත යයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟි. යම් යම් විදිහකින් හඟිද්ද එය ඊට අන් පරිද්දකින් වේ. එය ඔහුගේ මුලාවකි. සුවල්ප වූ මුලාකරණ ධර්මයකි. නොනස්නා සුළු නිවන ආර්යෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. ඔවුහු ඒකාන්තයෙන් ඇත්ත අවබෝධ වීමෙන් ආශා නැතිව පිරිනිවියාහුය. අරහත්ඵල සමාධියෙන් අරහත්ඵල ප්‍රඥාවෙන් යුක්ත වූ මානහු සංසාර දුක කෙලවර කිරීමට සුදුසුය. මහණෙනි තවත් ක්‍රමයකින් මනාකොට ද්වේතානුපස්සී වේදයි මෙසේ විචාරන්නෝ. ඇත්තාහ ඇත්තාහයි කිව යුතුය. කෙසේ වන්නේද? අරහත්ඵල සමාධියෙන් අරහත්ඵල ප්‍රඥාවෙන් යුත් මහණ දුක දුරු කර ගැනීමට සුදුසුය. ලෝකේ මෙය සැපයයි සිතයිද? එය ආර්යයන් විසින් මේ දුකයයි තත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දක්නා ලදී. මේ එක් අනුපස්සනාවකි. අරහත්ඵල සමාධියෙන් අරහත්ඵල ප්‍රඥාවෙන් සංසාර දුක කෙලවර කර ගැනීමට සුදුසුය. මේ දුකයයි සිතයිද? ආර්යයන් විසින් එය දුකයයි යහපත් ප්‍රඥාවෙන් දක්නා ලදී. මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි මෙසේ මනාකොට දෙකක් බව සිහි කරන අප්‍රමාද වූ කෙලෙස් තවන වීර්ය ඇති නිවන් වෙත යොමු කළ සිත් ඇතිව වාසය කළ මහණහට ඵල දෙකක් අතුරින් එක් ඵලයක් කැමති විය යුතුය. මේ ආත්මෙහි රහත් බව හෝ උප්පත්තිය ඉතිරිව නැති කල්හි අනාගාමි බව හෝ වෙයි. බුදුරජාණන් වහන්සේ මේ වදාරා මෙසේත් වදාළසේක. රූපය ශබ්දය රසය ගන්ධය ස්පර්ශය ධර්මය යන මේ යහපත් කාන්ත මනවඩන යම් මේ අරමුණු සයක් ඇත්තේද දෙවියන් සහිත ලෝකයා විසින් සැපයයි සම්මතය. යම් තැනෙක්කි මොවුහු නැතිවෙද්ද එය දුකයයි සම්මතය. ශරීරයාගේ වැලක්ම සැපයයි ආර්යයන් විසින් දක්නා ලදී. සියලු ලෝකෙහි නොදැක්ම ප්‍රතිගාමි දෙයකි. අන්‍යෝ යමක් සැපයයි කීවාහුද ආර්යෝ එය දුක්යයි කීහ. අන්‍යෝ යමක් දුකයයි කීවාහුද ආර්යෝ එය සැපයයි කීවාහුය. දත නොහැකි ධර්මයන් බලව බාලයෝ මෙහි මුලා වෙති. අවිද්‍යාවෙන් වැසුනා වූ නිවන නොදක්නා උන්ට අන්ධ බව කරන අන්ධකාරය වේ. සත්පුරුෂයන්ට ආලෝකය පෙනෙන්නාක් මෙන් නිවන විවෘත වේ. මාර්ග අමාර්ග දෙකේ දක්ෂයාට තමාගේ ශරීරයෙහිම ඇති නිවන නොදනිත් භවාසාවෙන් පීඩිත වූ භවනැමැති සැඩපහරට අනුව යන කාම රූප අරූප යන සසරට බට තැනැත්තන් විසින් මේ ධර්මය සුවසේ අවබෝධ නොකොට හැකිය. යම් නිර්වාණ පදයක් මනාකොට දැන ආශ්‍රව රහිතව පිරිනිවෙයිද බුදුරජාණන් වහන්සේ හෝ ආර්යයන් හැර නිවන අවබෝධ කරන්නට අනෙක් කවරෙක් සමර්ථද? අසමර්ථයමය. තුන්වෙනි මහා වර්ගය නිමි.